ගරු අජිරබේ වදිනමෙත්තු ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක්.
කරුණියෝජ කතානායකතුමනි, ඊයේත් අදත් ජනාධිපතිතුමා පස්වෙනි සතිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවිධ අදහස් විවිධ කාරණා මතුවෙමින් තිබෙනවා. ඇත්ත වශයෙන් මදුර විතානගේ මන්ත්‍රීතුමත් ඒ වගේම කෝකිලා මන්ත්‍රීතුමියත් කරපු කතා දෙකට මම ඇහුම්කන් දුන්නා. ඇත්ත වශයෙන් ඒක සුවිශේෂ කතා දෙකක් හැටියට මට හිතෙනවා. ඒ කතා දෙකට ඇහුම්කන් දුන්නාම මොකද මම අහගෙන හිටියා, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැන්ට ටික වෙලාවකට කලින් කතා කරමින් කිව්වා මේ වෙනස් වීමේ අයිතිය පිළිබඳ. මම හිතනවා වෙනස් වීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයකටම සෑම මහජන නියෝජිතයෙකුටම තිබිය යුතු සහ ඒක මූලික අයිතිවාසිකමක් හැටියට තිබෙන කාරණයක්. ඕනෑම කෙනෙකුට හැමදාම එක මතවාදයක සිටිය යුතු නැහැ. ඒ මතවාදයන් ඔස්සේ වෙනස් වීමේ අයිතිය ගැන මතක් කරා. මම හිතනවා ඒක ඒ පක්ෂයටත් අනිත් පක්ෂවලටත් සියලු පක්ෂවලට පොදු කාරණයක් හැටියටයි නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාවේ මතක් කරන්න තිබෙන්නේ. ඇත්ත වශයෙන් බංකොලොත්තු රටක සංඛ්‍යාලේඛන ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා සංඛ්‍යාලේඛන සියල්ලක් ගෙනහැර දක්වමින් කරුණු කාරණා ඉදිරිපත් කළා තිබෙනවා. ඇත්ත වශයෙන් බංකොලොත්තු රටක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වුණා. එක පැත්තකින් ලක්ෂ 15කට රාජ්‍ය සේවකයන්ට එක පැත්තකින් පඩි වැඩි කරන්න. ඇත්ත වශයෙන් ඉතිහාසයේ ජනාධිපතිවරු එහෙම නැත්නම් පාලකයන් අවුරුදු 6, අවුරුදු 5, අවුරුදු 12, අවුරුදු 9 මේ රට පාලනය කරන අවස්ථාවල රාජ්‍ය සේවකයන්ගේ පඩි ඉතිහාසයේ කවදාවත් වැඩි නොකළ හැටි අවස්ථා තිබියදී රනිල් වික්‍රමසිංහ මහත්මයා එක පැත්තකින් 2015 රුපියල් 10,000කින් වැටුප වැඩි කළා. මෙවරත් ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට පියවර අරගෙන තිබෙනවා බංකොලොත්තු රටක. ඒ වගේම මේ අපේ රටේ දිලිඳු පන්තිය ශක්තිමත් කිරීම සඳහා අස්වැසු මහරහා ලක්ෂ 24ක් තව මාස කීපයක් යන ඉලක්කයේදී ආරක්ෂා කිරීම සඳහාත් පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුපත් වැඩි කිරීමට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල මේ අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම උත්සව සමය ඉලක්ක කරගෙන සියලුම දරිද්‍රතාවයෙන් ශක්තියෙන් අඩු පවුල් ශක්තිමත් කිරීම සඳහා සල් කිලෝ 20 බැගින් ලබා දීමටත් ඉලක්ක කිරීම මේ ප්‍රතිපත්ති ප්‍රකාශන රාමුව තුල ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම නිදහසෙන් පස්සෙත් නිදහසට ඉස්සෙල්ලත් මේ රටේ භූමියේ අයිතිය පිළිබඳ තිබුණු අයිතිවාසිකම නොමැති ලක්ෂ 20කට ආසන්න ජනතාවගේ අයිතිවාසිකම ලබා දීම සඳහා ක්‍රියා කළ තිබෙනවා. ඒක හරියට නියෝජ්‍ය කතානායකතුමාට මට ඔබට තිබෙන අයිතිය වගේම අපි කැමති තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පදිංචි වීමේ අයිතිය තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කාරණේ අනුව අද අපි යම් තැනක ජීවත් වුණත් ඒක රජයේ යම් යම් කොන්දේසි යටතේ තිබුණු නිසා ඒ විකුණලා ඔහුට වෙනත් ස්ථානයක පදිංචි වීමට තිබුණු නොහැකියාව වෙනස් කළා. ඒ ලක්ෂ 20ටත් තමන්ගේ ඉඩම ජනාධිපතිතුමා ඒක ලබා දෙන ගමන් කියනවා මේක ඔබට පමණක් නෙමෙයි, ඔබේ භාර්යාවට, ඔබේ දරුවන්ට, ඔබේ අනාගත පරම්පරාවට උරුම කරන ඉඩම් කැබැල්ලක් හැටියටයි මේක නිකුත් කරන්නේ. හැබැයි ඔහුට ඒ උරුමේ අයිතිය අනුව ඔහුට කැමති නම් විකුණලා වෙනත් ප්‍රදේශයක පදිංචි වීමේ අයිතිය, මේ රටේ පෝසතුන්ට තිබිච්ච අයිතිය අනෙක් අයටත් ලබා දීම සඳහා ලක්ෂ 20ක ජනතාවට ඒ අවස්ථාව හිමි කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් කුමන කාරණා කවුරු සඳහන් කරත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බංකොලොත්තු කාර්යයට පත් වුණාට පස්සේ එතුමාට පුළුවන්කම ලැබුණා හිටපු ජනාධිපතිවරු අවුරුදු 12ක් ඉන්න පුළුවන්. ඒ කාටවත් මම දොස් කියනවා නෙමෙයි. හිටපු ජනාධිපතිවරු සමහර අය අවුරුදු 9ක් ඉන්න පුළුවන්. සමහර පාලකයන් අවුරුදු 6ක් ඉන්න පුළුවන්. හැබැයි එතුමා මේ රටක් වැටුණු අවස්ථාවේ විශේෂයෙන් වර්තමාන ආණ්ඩු පක්ෂ සියලු මහජන නියෝජිතයන් එකතු වෙලා එතුමට ඒ වගකීම බාර දුන්නා. කවුරුවත් ඉදිරිපත් නොමිච්ච අවස්ථාවක. ඒක පළවෙනි අවස්ථාව 20/22 මැයි 12 වෙනිදා මධ්‍යම රාත්‍රියේ එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දීලා ඒ කටයුතු ආරම්භ කළා. එතනින් නොනැවතී ගිය ගමනේ ඊළඟ අරගලයෙන් පස්සේ ජූලි මාසේ 20 වෙනිදා මේ සභා ගැබේදී එතුමා නැවත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඒ වගකීම බාර අරගෙන අවුරුද්දයි මාස 8කදී අර අවුරුදු 12ක් අවුරුදු 9ක් අවුරුදු 6ක් එහෙම නැත්නම් අවුරුදු ගානක් රට පාලනය කරපු පාලකයන්ට එහා ගිහිල්ලා අවුරුද්දයි මාස 8කදී එතුමා වැටුණු බංකොලොත්තු රට ගොඩ ගනිමින් වැටුණු රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉලක්කයක් ඔස්සේ ගමන් කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක සම්පාදනය කළ තිබෙනවා. ඒ නිසා එතුමා දිගින් දිගටම කියනවා මේක අපි දෙකට බෙදලා විවේචනය කරගන්නේ නැතුව වෙනත් කෙනෙකුට වෙනත් පාරක් තියෙනවා නම් වෙනත් කෙනෙකුට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මාර්ගයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ පිහිටවල තිබෙන එක්කෝ ජාතික සභාවල් වල වෙන්න පුළුවන්, අපේ කමිටු වල වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන්, අයවැය කාර්යාලයට වෙන්න පුළුවන්. වෙනත් පාරක් නැහැ. එතකොට වෙනත් පාරක් නැතිකොට අපේ මහජන නියෝජිතයන් හිතනවා නම් නෑ නැවත මහජනයා මුලා කරලා නැවත මේ රට කඩා බිඳ දමන්න ඕන කියලා. එන ඒ වගකීම ඒ කඩා බිඳ දමන මහජන නියෝජිතයන් විසින් බාරගත යුතුව තිබෙනවා. මොකද ලේසි වැඩක් නෙමෙයි. නිදහසෙන් පස්සේ අවුරුදු 75කට ආසන්න කාලයක් සම්පූර්ණයෙන් බොහෝ අය කියනවා අසාර්ථක කටයුත්තක් කළා කියලා. ඒකින් කාටවත් මේ සභාවේ ඉන්න පැනල යන්නත් බෑ, සභාවෙන් පිට ඉන්න අයට පැනල යන්නත් බෑ. සියලු දෙනා මේකේ කොටස්කරුවන්. උදාහරණයක් හැටියට මේ රටේ තියෙන සියලු දේශපාලන පක්ෂ මේකේ කොටස්කරුවන්. ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් අමාත්‍යාංශ 8ක් දරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ඒ වගේම ධීවර අමාත්‍යාංශය. එතකොට අමාත්‍යාංශ 4කුත්, නියෝජ්‍ය අමාත්‍යාංශ 4කුත්, අමාත්‍යාංශ 8කුත් දරලා තිබෙනවා. එහෙනම් සියලු දෙනා මේකේ කොටස්කරුවන් හැටියට තමයි මේකේ සිදුවිච්ච ක්‍රියාවලිය සිදු වෙලා තිබෙන්නේ. දැන් අපිට තිබෙනවා ඒ ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා යන්න තියෙන පාර ලෝකෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ලෝකේ ආධාර දෙන කණ්ඩායනොත් චීන ණය කණ්ඩායනොත් එහෙම නැත්නම් ඉන්දියානු ණය කණ්ඩායනොත් සියලු දෙනා එකඟ වෙලා යන පාරට එහා වෙනත් පාරක් තියෙනවා නම් එහෙම පාරක් තියෙන විදියක් නැහැ. එහෙනම් එහෙම පාරක් නැතුව තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් තමන්ට තනතුරක් ලබා ගැනීම සඳහා තමාට වෙනත් තිබෙන සීන සැබෑ කර ගැනීම සඳහා සමස්ත මහ ජනතාව අමාරුවේ දෙමී මේ ක්‍රියාවලිය යම් මහ ජන නියෝජිතයෙක් කරනවා නම් ඔහු ඒ වගකීම බාරගත යුතුයි. ඒ වගකීම මේ අද වැටුණු රට ගොඩ ගන්න දායකත්වයේ දීපු ආණ්ඩු පක්ෂයේ සියලු මහ ජන නියෝජිතයන් එකතු වෙලා ඒකට සහයෝගය දුන්නා. ඇත්ත වශයෙන් අද විරුද්ධ පක්ෂය කියලා ඉන්නේ අපේ මිත්‍ර අපේම ආණ්ඩුවේ හිටපු කොටස්වල සමාජිකයන්. එහෙනම් ඒ අය මේ සමාජයේ කවදාවත් පිළිගන්නේ නැහැ විරුද්ධ පක්ෂයක් හැටියට. ඒ නිසා තමයි වෙනත් විරුද්ධ පක්ෂයක් මතුවෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ අය ආණ්ඩුවේ කොටසක් හැටියටයි ශ්‍රී ලාංකික මහජනතාව දකින්නේ. ඒ අය මේ රට 2015 ඉඳලා 2019 වෙනකම් පාලනය කරපු පාලක පක්ෂයේ කණ්ඩායම. ඒ ඒකයි කණ්ඩායම උත්සාහ කරනවා නම් විරුද්ධ පක්ෂය කියලා පෙනී හිටින්න. ඒක ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කරන බව හොඳට සීයේ තබා ගත යුතුව තිබෙනවා. ඒ අද ප්‍රදර්ශනය වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආසන 3ක් තිබුණත් ඒ ආසන 3 තිබෙන දේශපාලන පක්ෂය වෙනත් ගමන් මාර්ගයක ගමන් කරමින් තිබෙනවා. ඒ අයටත් අපි යෝජනා කරන්නේ කරුණා කළා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තිබෙන සාධාරණ යුක්ති සහගත පාරවල් කඩාකප්පල් කරන්න එපා. කඩාකප්පල් කරොත් ඒ කඩාකප්පල් කරන අය මේ හැන්සාඩ් වාර්තා අනුවම සටහන් වෙලා ඒ අයගේ නම් ගම් හොඳින් සටහන් කරගත යුතුව තිබෙනවා. කවුද ඒ රට කඩා දැමීමේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙන කණ්ඩායම කියලා. ඒ නිසා මේට වෙනත් විකල්ප තියෙනවා නම් සමහර අය කියනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඕන නැහැ, අපිට ලෝක බැංකුව ඕන නැහැ, අපිට ආසියානු සංවර්ධන බැංකුව ඕන නැහැ, අපි චීන ණය ගෙවන්නේ නැහැ, අපි ඉන්දියාවේ ණය ගෙවන්නේත් නැහැ, අපි එක ණයක් අජවන්නේ නැතුව රටවල් ගෙනියනවා කියලා. එහෙම කියන පිරිස ඉන්නවා නම් මේ රටේ අනාගතේ කඩාගෙන වැටුණ ආහපහු මේ රට වැට්ටුවොත් ඒක වගකීම ඒ අය බාර ගන්න ඕනේ. ඒ වගකීම මේ ආණ්ඩු පක්ෂයටවත් ඒ සඳහා සහයෝග දෙන කණ්ඩායම් වලටවත් පැටවීම වැරදි නියෝජ්‍ය කතානායකතුමනි. මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ. ඒ නිසා සියලු දෙනා ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන විදියට සියලු දෙනා රට ගැන හිතලා ක්‍රියා කළ යුතුයි. මහ ජනතාව ගැන හිතලා ක්‍රියා කළ යුතුයි. එසේ නොමැතිව තමන්ට ලබා ගන්නා තිබෙන තනතුරු හිතේ තියාගෙන රටක් විනාශ කිරීම සඳහා අපි අවුරුදු 75ක් මේ තරඟය කළා තිබෙනවා. දැන් මේක නවත්තලා මේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් මහ ජනතාවගේ යහපත වෙනුවෙන් මහ ජනතාවට බොරු ප්‍රකාශ නිකුත් කළා මහ ජනතාව නැවත අමාරුවේ දැමීමේ ක්‍රියාවලිය නොකළ යුතුයි කියලා නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රකාශ කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා.
පෞමිසිතේ කරුවන්තවා ගරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
සුති නියෝජ්‍ය කතානායකතුමනි අද පැවැත්වෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමාගේ දෙවැනි රාජාසන කතාව. ඒ වගේම එතුමා 2022 ජූලි මාසේ 21 වෙනිදා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙලා පවත්වන මේ රාජාසන කතාව වගේ තමන්ගේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරන 6 වතාව තමයි මේ කතාව තමයි අද මේ අපි විවාදයට ගන්නෙ. 2022 ජූලි මාසේ 21 වෙනිදා එතුමා ඵලයට පත් වෙලා අතුරු අයවැයක් ඉදිරිපත් කළා. ඒ වෙලාවේ රටේ අනාගතය පිළිබඳව එතුමා කතාවක් කළා. ඒ වගේම 2022 අයවැය කතාව ඉදිරිපත් කළමින් ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන කතා කළා. ඊට පස්සේ ආයෙ පාර 2023 වසර මැද්දේදී එතුමා විශේෂ ප්‍රකාශයක් කළා. 2022 අයවැයේදී ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා කියලා එතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශීලි දැක්වා. ඊට පස්සේ 2023 ආයේ රාජාසන කතාව, 2023 ජූලි මාසේ පළවෙනිදා ආයේ ජාතිය ඇමතුවා ජාතික පරිවර්තන මාර්ග සිතියම කියලා, ඊට 2023 අයවැය කතාවේදී සවිමත් අනාගතයකට පෙරවදනක් කියලා මේ වගේ එක එක නම් දාලා මේ කතා කරලා මේ හරියටම 2023 ජනවාරි 27 පාර්ලිමේන්තු වාරාවසන කරලා 2023 පෙබරවාරි වල පටන් ගත්තා. ආයේ 24 ජනවාරි 27 වාරාවසන කරලා මේ වගේ කතාවක් කළා. මම දැක්ක ආණ්ඩු පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් එතුමාගේ කතාවේදී කියනවා මේ ජනාධිපතිතුමා එදා කරපු කතාව හරියට අපිට ලබා දුන්නේ නැහැ. හැබැයි ඒකට වැරදි දත්ත දීලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්. ඒ වැරදි දත්ත දීලා නිසා ඒ වැරදි දත්ත මත තමයි එතුමා මේ කතාව කළේ කියලා. ඒතර වැරදි දත්ත මත කතාවක් කළා නම් ඒ කතාවේ සාරාංශයත් වැරදි විය යුතුයි. ඒ සඳහා ඒ ගත්ත දත්ත වැරදි නම් ආණ්ඩු පක්ෂයම කියනවා ජනාධිපතිතුමාට දීලා තියෙන දත්ත වැරදි මුදල් අමාත්‍යාංශයෙන්. ඒ නිසා වැරදි දත්ත මත තමයි කතා කළේ කියලා මමත් දකිනවා. මේ කතාවේ එතුමා ඊට පස්සේ එතුමායි කතාව අපි ගත්තා. ඒ කතාවේ තියෙන පරස්පර විරෝධී එතුමා අඩු ආදායම් ලාභී පවුල් වලට හාල් කිලෝ 20ක වේගින් දෙන්න යනවා. මේ පවුල් සෑහෙන ප්‍රමාණයකට හාල් කිලෝ 20ක බෑග් එකක්. ඒක හොඳයි. නමුත් එතුමා කියනවා මේ ආර්ථිකයේ වැටෙන්න හේතුව එතුමාගේ කතාවේම තියෙනවා. එතුම මේ ආර්ථික වැටෙන්න ආර්ථික මේ තත්ත්වයට පත් වෙන්න හේතුව 1950 ගණන් වල පස්සේ අපි කලේ ණය වෙන එක හැම දෙයකටම ණය ගන්න එක පාලිගුණුත් ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැසුණා. හාල් නිකම් දෙනවා, විදුලි බිලට සහන දෙනවා, පඩි වැඩි කරනවා, රජයේ රැකියා ලක්ෂ ගණන් දෙනවා. ඔන්න ඔය වගේ මැතිවරණ පොරොත් දීලා බලයට පත් වෙන්න වුණා. මේවා ඉෂ්ට කලේ ණය වෙලා එතුමාම කියනවා. හැබැයි එතුමා කරලා එතුමා ඒකම කරනවා. එතුමා කියනවා හාල් නිකන් දෙන්න වෙලා තමයි මේ රට මේ තත්ත්වයට පත් වුනේ කියලා. හැබැයි ඒක දෙනවා. ඒ වගේම එහෙම කරලා ඒ වගේ ණය ගන්න එක. ණය ගන්න නිසා තමයි මේ තත්ත්වයට පත් වුනේ කියලා. දැන් 2024 අයවැයෙන් එතුමා ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගන්න ප්‍රමාණය නියෝජ්‍ය කතානායකතුමනි ගන්නවා බිලියන 7350ක්. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගන්න ප්‍රමාණයක් ගන්නවා. ඉතින් මේ තත්ත්වය තුළ එතුමා මුලින් කතාව කියාගෙන ගියාට පස්සේ මේ කතාව මම හිතන්නේ මේ කතාව ලියපු එක්කෙනාටත් වැරදිලාද නැත්නම් එතුමා මේ කතාව කියෙව්වේ නැද්ද දන්නේ නැහැ. කියවන්න ඉස්සෙල්ලා මුලින් තියෙන එකට වඩා හාත්පසින්ම වෙනස් එකක් තමයි අවසානයේදී එතුමා කියන්නේ. මේ රටේ දැන් බලන්න එතුමා මේ ආර්ථිකය යලි යථා තත්ත්වයට පත් වුණා කියලා පුන පුන ආණ්ඩු පක්ෂයයි කියනවා. ආර්ථිකය යථා තත්ත්වයට පත් වුණා නම් කොහොමද ලංකාවේ 1,65,000කට ලයිට් නැතුව ඉන්නේ? දැන් කරුවලේ ඉන්නවා 1,65,000ක් රටේ විදුලි පාරිභෝගිකයෝ. 1,65,000 ලංකාවේ විදුලි පාරිභෝගිකයෝ ඉන්න 170,000යි මිලියන 7යි. ඒකෙන් 15%ක් අද කරුවලේ ඉන්නවා. ඒක රටේ ආර්ථිකය වැඩි වෙලා නම් ආර්ථිකය ඉහළට ඇවිල්ලා නම් කොහොමද 1,65,000ක පරිභෝගිකයෝ ගෙවල් වල කරුවලේ ඉන්නේ? ඒ වගේ මම දැක්ක වාර්තාවක් තියෙනවා මේ වෙන විට කර්මාන්ශාලා 250,000ක් වැහිලා තියෙනවා. දෙදස් විස්සේ වෙල වැහිලා තියෙන කර්මාන්තශාල 89,700ක් 2021 වැහිලා තියෙන 72,116ක් 2022 වැහිලා තියෙන කර්මාන්තශාල 77,118ක් මේ බල මෙහෙම බලද්දි 250,000කට ආසන්න ප්‍රමාණයක් මේ 2023 වසර නැතුව වැහිලා තියෙන කර්මාන්තශාල එහෙනම් ආර්ථිකය කොහොමද ඉහළට යන්නේ කර්මාන්තශාල වැහුණා ආර්ථිකය ඉහළ යනවාද මම දැක්ක ඊයේ පෙරදා තියෙනවා විශේෂයෙන්ම මේ ඉඳිකිරීම් අංශය ලංකාවේ තමයි ලෝකේ වැඩිම ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ වැඩිම වියදම් තියෙන අම්මයක වැඩිම රට ආසියාවේ ඉදිකිරීම වියදම් වැඩිම රට ලංකාව. එතකොට ආර්ථිකය හැදිලා නම් එහෙම වෙන්නේ කොහොමද? ඒ වගේම අපිට මෙතුමා කතා කරනවා විනෝද කතා දෙකතුමනි මේ සහයෝගය දෙන්න කියලා. සහයෝගය දෙන්න කොහොමද? මම අවසන් කරනවා. සහයෝගය දෙන්නේ කොහොමද? මේ පාර විමද්දගත. විමද්දගත අපිට දීලා නැහැ. විමද්දගත ඊයේ කතාවේදී මුදල් රාජ්‍ය අමතුමා කිව්වා අපිට දීලා තියෙනවා කියලා. මම මේක හෑන්ඩ්සාඩ් ගත කරනවා මේ 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 ලිපිය. මේකේ තියෙනවා මට ඊයේ එක්කෙනෙක් එව්වා හිතුවත් මන්ත්‍රීතුමනි වීරපොගෙදර පාසල් එකම් කොට්ටාසේ පූගල්ල 883 ග්‍රාම නිලධාරී වසවන විමද්දගත මුදල් ලැබී ඇත. ඒ ආණ්ඩුව නියෝජනය කරන සාකච්ඡා නියෝජිතයන් කැඳවා සංවිධානයෙන් ග්‍රාමීයදානයෙන් සාකච්ඡා කර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට වෙනත් සංගත කටයුතු යොදා ගන්න තීරණය කර ඇත. ඉතා රහසිගතව සිදු කරන ඇති මෙම ක්‍රියාව පිළිබඳ තොරතුරු අප දැනගත් පසු ඒ විරෝධතා ලිඛිතව ඉදිරිපත් කළේය. මේ පිළිබඳ තවදුරටත් දැනගන්න ලැබුණේ සැලසුම් අධ්‍යක්ෂවරයාගෙන්. එසේ කරන ලෙස ඉහලින් දැනුම් දී ඇති බවය. ඒ අනුව පක්ෂ නියෝජිතයන් සංවිධායකවරයා නම් කර ඇති බවත් ඒ අය සමග කතා කර තීන්දුව ගන්න ලෙසත්ය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කරන්න කියලා එතුමා කියලා තියෙනවා. ඒක විපක්ෂ නියෝජනය කරන්න මන්ත්‍රීවරුන්ට මේක දීලා නැහැ. ඒ වගේම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මිලියන 150 ගන්න මිලියන 150 ගානේ කිලෝමීටර් 12ක් තර කාපට් ගන්න සල්ලි දීලා තියෙනවා. එතකොට මේකදී මේ ඊළඟ මැතිවරණයට සල්ලි හම්බ කර ගන්න තමයි මේක දීලා තියෙන්නේ. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම කොමිස්සියක් 10%ක් විතර ගන්නවා මේගොල්ලෝ. එතකොට විශේෂයෙන්ම මේ 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 තත්ත්වය තුළ අපිට ආරාධන අපිට එන්න කියනවා ආණ්ඩුවට උදව් කරන්න සහයෝගය දෙන්න මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කියලා. එහෙම කියලා අපිට හැමදාම හැම අවුරුද්දෙත් දෙන විමර්ශකත් මුදල් දෙන්නේ නැතුව මම මේක හෑන්ඩ්සට් ගත කරනවා මේ මට මේ එක්කෙනෙක් කියුපි එකක් ඒකයි මම මේ කියුවේ මේක පාදයේ සංවර්ධන කමිටු හරහා තමයි මේක සිද්ධ කරගෙන යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව මේ රජයට කියනවා වහාම මේ ගැන තීන්දුවක් ගන්න මේ පාර්ලිමේන්තුව තුල අනුමත කළ මුදල් එම මේ විශේෂයෙන්ම විමර්ශකත් මුදල් මන්ත්‍රීවරුන්ට ලැබෙන්න සලස්සන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් අද මම දැක්ක පත්තරේවල තියෙනවා සහල් පිටරට යවන්න යනවලු මේ රටේ පරිමාණ ව්‍යාපාරික නැත්තට නැති වෙලා තියෙනවා. සහන කිසිම මේ අයවැය නැහැ. කිසිම අයවැයක් නැහැ. මේ අයවැය මෙහෙම කරලා නැහැ. ඒ තත්ත්වය තුළ විශේෂයෙන්ම මම ආණ්ඩුවට කියනවා මේ අද ඉදිරිපත් කරපු විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එකක් කියලා එකක් කරන එකක් තියෙන්නේ. මේකෙදි රටේ අනාගතයේ පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ ආර්ථිකයේ අපනයන ක්ෂේත්‍රයේ වර්ණක් ගන්න මොනවද වැඩපිළිවෙල තියෙන්නේ? එතකොට FDI ගේන්න පොඩි ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ගේන්න මොනවද වැඩපිළිවෙල තියෙන්නේ? ඒ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා විශේෂ අලවතුල මෙතුමාගේ අද එතුමා එන්නේ නැහැ ලු. ඒක නිසා
දැන්ටවත් විනාඩියක් ගිහිල්ලා
තියෙනවා. ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් නැහැ. එතකොට මේ අපනයන විවිධාංගීකරණය ගැන කිසිම වැඩපිළිවෙලක් නැහැ. හැබැයි එතුමා මෙන්න මේවා කෙරුවා කියලා කියලා තියෙනවා. හැබැයි ආර්ථිකයේ ඉහළ දාන්න තියෙන කුඩාහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් තමයි මේ මුනිෝජ කතානෙක විදිහට ලංකාවේ ආර්ථිකයට 50%කට දායකත්වය දක්වන්නේ. ලංකාවේ ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද? ඒකෙන් ආර්ථිකයට එන වෙන දායකත්වය 50%ක දායකත්වයක් දෙන අයට සාමාන්‍ය ලෝකේ රටවල ණය දෙද්දි බැංකු වලින් 50%ක් 60%ක් විතර දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. ලංකාවේ මේ වන විට බිලියන 9000ක් විතර ණය දීලා තියෙනවා බැංකු වලින්. එම් මේකෙන් 10%යි 12%යි දීලා තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. ව්‍යාපාරිකව ඉතා විශාල ලෙස කඩාවැටලා තියෙනවා. ආර්ථිකය ඉහළට නාවා කියලා කිව්වට ඒ තත්ත්වය මේ රටේ ඇති වෙලා නැහැ. අද ඒක නිසා තමයි විදුලි පාර්ශ්වයන් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අද වෙද්දි රටේ ජලාශ පිරලා තියෙනවා කියලා කියනවා. ජලාශ පිරලා තිබුණා කිව්වට පෙබරවාරි මාසේ ජල බිලපත් විදුලි බිල්පත් අඩු කරනවා කියලා තියෙනවා. නමුත් ඒ ගැන කිසිම කතාවක් මේ වෙන විට නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ ආර්ථිකය කොහොමද ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ? රටේ ජනතාවගෙන් මේ තුන් වේල කාපු අය දැන් දෙවේලක් කනවා නම් දෙවේල කාපු අය එක වේලකට වැටලා තියෙනවා නම් රජයේම කියනවා නම් 4 දෙනෙක් ඉන්න පවුලක් මාසයක් ජීවත් වෙන්න ඛණ්ඩ විතරක් නොමෙරි ජීවත් වෙන්න රුපියල් 16,500ක් එක්කෙනෙකුට ඕනේ. ඒතර 4 දෙනෙකුට රුපියල් 66,000ක් ඕනේ. ලංකාවෙන් 100% ප්‍රමාණයකට 70% දුගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොහොමද ආර්ථිකය ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ? ඒ නිසා අපිට ආරාධනා කරනවා නම් ප්‍රිය නියෝජ්‍ය කතාව අපිටත් ඒ මන්ත්‍රීවරුන්ට දෙන ඒ වරප්‍රසාද අපිට ලැබෙන වරප්‍රසාද කියන්නේ අපේ ජනතාවට සේවය කරන අපිට මන්ත්‍රීවරු රටේ ජනතාවගේ අන්දෝලින් ගාව මන්ත්‍රීවරු අපේ ජනතාවට සේවය කරන දෙන විමද්දකත් අපිට ලැබෙන සලස්සන්න. එහෙම නැතුව එක්තරා කොටසකට මේ ඡන්දේ බලාගෙන කරන වැඩේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා කිව්වා 2018 ප්‍රාථමික ගිණුම අතිරික්තයක් තිබුණා. එහෙම තිබුණා කියලා ඡන්දේ දිනුවාද? ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු ඔක්කොම ඇවිල්ලා තියෙන රටේ ජනතාවගේ ඡන්දෙන් ඒ නිසා ඒ අයටත් මේ විමද්දක මුදල් ලබා දෙන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරු. කරුණ නලින් පෙනාඩු මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සතිවාරයේ ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමා තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ වෙලාවේ මේ අවස්ථාවේ අපිට විවාදයට සහභාගී වෙන අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම දැක්කා අද උදේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ කතා කරපු ඉතාමත් දක්ෂ ඒ වගේම ඉතාමත් මේ රටේ ආර්ථිකය පිළිබඳ දැනුම තියෙන මන්ත්‍රීවරු ගණනාවක් මේකෙදී අද මේ විවාදයේ අදහස් ප්‍රකාශ කළා. එතකොට මේ අවස්ථාවේදී මම දැක්කේ විශේෂයෙන්ම ආර්ථික පිළිබඳ දන්න ඒ මන්ත්‍රීවරු කතා කරේ මේ ප්‍රකාශය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරපු පුජ්‍යලයාගේ තියෙන විශ්වාසනීය භාවයක් නැහැ. ඒ විශ්වාසනීය භාවය නැති නිසා ආර්ථිකයේ ඉස්සරහට ගොඩනගන්න ගෙනියන්න බැහැයි කියන එක තමයි මම දැක්ක එකම කතාවල තිබ්බ පොදු සාධකය. මේකෙදි විශේෂයෙන් මම සතුටු වෙනවා. මොකද හේතුව අද ඒ අයට ආර්ථිකය පිළිබඳ වෙන විකල්ප එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳ ඒගොල්ලන්ගේ දැක්මක් ප්‍රකාශ නොකර අද මේ ගිනින ආර්ථික වැඩපිළිවෙල යම් සාර්ථකත්වයක් තියෙන නිසා එයාලට අද අවශ්‍ය වෙන්නේ මේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියන නායකයාට එහෙම නැත්නම් ඒ ආර්ථික ප්‍රතිපත්තිය ගෙනියන මෙහෙවන නායකයාට මේ රටේ ජනබලයක් එහෙම නැත්නම් ඒ පිළිබඳ ජනබලයක් නැති කියන ප්‍රකාශය කරමින් ඔහුව පල්ලෙහාට දාලා ඔහු පහුගිය අවුරුදු 30-40 තුළ මේ දේශපාලන ඉදිද්දී කරපු දෙයක් නැහැයි කියන එක ඉස්සරහට අරගෙන ඒ මතය බිඳින්න එහෙම නැත්නම් මතයක් ඉස්සරහට ගෙනියන්න තමයි මේ අය කටයුතු කරේ. මම හිතන්නේ විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ අපේ ආචාර්ය හරිණි අමරසූරි මැතිණිය අදහස් ප්‍රකාශ කරා. එතුමිය ඉතාමත් සවිස්තරාත්මක විස්තරයක් කරා මම අහගෙන හිටියා. එතුමියගෙත් මම ඇත්තටම බලාපොරොත්තු වුණා එතුමියත් විකල්ප යෝජනා ඉදිරිපත් කරයි කියලා මේ රටේ අනාගතය පිළිබඳ ආර්ථිකය පිළිබඳ එතුමිය යම් අදහසක් අපිට ලබා දෙයි කියන එකත් මම ඇත්තටම බලාගෙන හිටියා. එතකොට අපිට මොකද මෙවැනි කතිකාවලින් පමණයි අපිට ඉදිරියේ ආර්ථික අපිට වෙනස්කම් කරන්න තියෙනවනම් එහෙම නැත්නම් රටේ ජනතාවට යම් බලයක් ලබා දෙන්න ඕන පක්ෂ තීන්දුව කරන්න ඕන නම් ඒ අයට පුළුවන් ඒ අයගේ අදහස් මෙවැනි තත්ත්වයක් තුළදී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරද්දී අපේ ප්‍රතිපත්තිය මේවයි කියන එක කියන්න පුළුවන් නම් විලාසත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි
අමරසූරි මැතිණිය මූලාසනයට
කතා කරන්න ගරු
මුලසුරපදන ගරු මන්ත්‍රීතුමනි. එතකොට ඒ වගේම හර්ෂ සිල්වා මැතිතුමා ඉදිරිපත් කරා එතුමාගේ නායකයා විසින් ඉදිරිපත් කරුවයි කියන විකල්ප ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන විශාල වශයෙන් එතුමා කරුණු 20ක් සම්බන්ධව කතා කරා. ඒ කරුණු සියලු ඒ 20ෙම අන්තර්ගතයේ තියෙන්නේ වචන මාලාවක් ඉදිරිපත් කරලා ඒ වචන මාලාව තුළ කොහොමද ආර්ථිකය හදන්නේ කියන එක ගැන තමයි කතා කරලා තිබ්බේ. ඒකේ කිසිම වෙලාවක කියන්නේ අපි මේ රටේ ආර්ථිකයේ හදන්නේ ආර්ථිකයේ ශක්තිමත් කරන්නේ කොයි වැඩපිළිවෙල කොයි තුලින්ද අපේ ආර්ථිකය හදන්නේ කියන එක කිසිම පැහැදිලි කිරීමක් නැහැ. ඒ කරුණු 20 ගැන කතා කරද්දී ඒ කරුණු 20 මේ ආර්ථිකය තුළ අදටත් කතා වෙනවා. සමහරවිට අඩු වැඩි වශයෙන් කතා වෙනවා. අපි සමහර ඉලක්කම් ඒ තරහ ලබාගෙන නැහැ. සමහර ඉලක්කම් අපි ඒ තුලින් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ඒවා ලබාගෙන තියෙනවා. නමුත් එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා කොහොමද මේ තමන් මේ කරුණු විශ්ව තුල ආර්ථිකය ශක්තිමත් කරන ඉලක්කම් ටික ලබා දීලා කොහොමද මෙරට ඉතිරි ආර්ථිකය හදන්නේ කියන එක ප්‍රකාශ කරන්න එයාට අයිතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඒක වගකීමක් කියන එක මම ප්‍රකාශ කරනවා. මොකද හේතුව ඒ කාරණු ටික කියාගෙන කියාගෙන යද්දී මේ ආර්ථිකයට සම්බන්ධව අපි තරංකාරී වෙළඳාම තුළ තරංකාරී ආර්ථිකයක් හදනවා. ඒ ආර්ථිකය තුළ තමයි අපේ රට ඉදිරි අනාගතයේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. විවෘත ආර්ථිකය තුළ තමයි අපිට මේ සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ. ඒතොර විවෘත ආර්ථිකයටත් මැද තවත් අපි සහනදායි වැඩපිළිවෙලක් ඒ තුළට එකතු කරනවා. ඒ සහනදායි වැඩපිළිවෙලෙන් තුළින් රටේ ජනතාවට ඒකේ වාසිය ලබා දෙනවා. මේ සියලු දේ ඇත්ත. මේ දේ තමයි අපි දිගටින් දිගටම කතා කරුවේ. අදින් කතා කරලා අන්තිමේදී අවසානයේ අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණාට පස්සේ නැවතත් අපේ අය ඒ ගැනම කතා කරනවා. මම හිතන්නේ ඒ වගේම කවදාකවත් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කළාට පස්සේ කිසිම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අපිට එයාගේ වැඩපිළිවෙල ඉලක්කම් සහ ආර්ථික වැඩපිළිවෙල කොහොමද ගෙනියන්නේ කියන එක අපිට නිවැරදිව ප්‍රකාශ කෙළුවේ නැහැ. ඒ වගේම දැන් අපේ අශෝක අබේසිංහ මැතිතුමත් එතුමා මේ වෙලාවේ අදහස් ප්‍රකාශ කරලා එතුමා පාර්ලිමේන්තුවෙන් දැන්ට එළියට ගිහිලා තියෙනවා. එතුමත් කිව්වා මේ ආර්ථිකයේ කඩාවැටීම සාර්ථක වෙලා නැවත ගොඩනගන වැඩපිළිවෙල සාර්ථක වෙලා නැහැ කියන එක. ඒ වගේම එතුමා ප්‍රකාශ කරනවා ඒ අසෙන් ආපහු රජයේ සංවර්ධන වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සංවර්ධන වැඩ කටයුතු වලට විපක්ෂයේ අයට ඒකේ සංවර්ධන ඒ සඳහා දායකත්වය ලබා දෙන්න අවස්ථාවක් ලබා දීලා නැහැ කියන එකයි. ඒතකොට මේකේ පරස්පර භාවයක් තියෙනවා. මොකද ආර්ථිකයේ ශක්තිමත් වෙනවනම් තමයි නැවත ආණ්ඩුවක් රටක් නැවත තමන්ගේ වියදම් කළමනාකරණය තුළින් නැවත පාර්ග ටික හදන්නේ. එහෙම නැත්නම් ජලවිදුලි යෝජනා ක්‍රම හදන්නේ. එහෙම නැත්නම් අනිකුත් ජනතාවට වතුර ටික ඒ වැනි දේවල් පහසුකම් ලබා දෙන්නේ. මේ සියලු දේ කරන්නේ අපේ ආර්ථිකයේ ශක්තිමත් වීම සඳහා සහ ආර්ථිකයේ ඉදිරියේදී ශක්තිමත් වීම සඳහා අවශ්‍ය කරන මූලික පියවරවල්. ඒ නිසා අපි ඒ සඳහා අපි 2022 අවුරුද්ද අපිට මුදල් ලැබුණේ නැහැ. 2023 අවුරුද්ද අපිට මුදල් ලැබුණේ නැහැ. නමුත් 2024 අවුරුද්ද මේ ගෙනිච්ච ආර්ථික වැඩපිළිවෙල නිසා තමයි රාජ්‍ය ආදායම් වැඩිවීම තුළ තමයි නැවත රටේ ගමේ සංවර්ධනයට අවශ්‍ය කරන මූලික මුදල් ටික නැවත සංවර්ධන කමිටු සභාපතිවරු හරහා ලබා දෙන්න කටයුතු කරේ. මේක සංවර්ධන කමිටු සභාපතිවරු විදිහට ඇත්තරම අතිගරු ජනාධිපතිතුමා මේ හැම අවස්ථාවෙදි කිව්වාගේ මේ සඳහා මේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියද්දි එයාට විපක්ෂයටත් කිව්වා මේ සංවර්ධන කමිටු සභාපතිකම් බාර ගන්න කියලා. අවස්ථා ගන්නකදී කිව්වා. හැබැයි කිසිම පුජ්‍යලයෙක් එවල කිසිම මන්ත්‍රීවරයෙක් ඒ සංවර්ධන කමිටු සභාපතිකම් බාරගත්තේ නැහැ. එතකොට අද ඒ වැඩපිළිවෙල සංවර්ධන කමිටු හරහා වෙනවනම් ඒ යෝජනා ගන්න ග්‍රාමීය කමිටුවෙන් නම් ඒ සඳහා රාජ්‍ය නිලධාරී සියලු දෙනා සම්බන්ධ වෙනවා නම් ඒ පල්ලෙහි ඉඳලා එන යෝජනාව සංවර්ධන කමිටුවෙන් ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට වෙනවා ඒ හරහා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි අර නැවත මේ ටිකෙන් ටික සංවර්ධන කටයුතු වලට එද්දී අර චෝදනා කිරීම තමන්ට ලැබුණේ නැහැ, තමන්ගේ පැත්තෙන් ඒකට සම්බන්ධ කරගත්තේ නැහැ කියන චෝදනාව අපිට එල්ල වෙන්නේ මෙවැනි කාරණාවලදී කියන එක පැහැදිලිව විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගෙනිච්ච මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ පහුගිය මම විශේෂයෙන්ම එකින් එක පැහැදිලි කරන්නේ අපි රටේ තිබ්බ 2022 වෙද්දී 2021 තිබ්බ ආර්ථික තත්ත්වය තුළ මේ රටේ පොදු ජනතාවට වෙච්ච අපහසුකම් එහෙම නැත්නම් ඒ අයගේ ජන ජීවිතය ගෙනියන්න තිබ්බ අමාරුකම් ඒ සියලු දේ අද ටිකෙන් ටික ලිහිල් වෙන බවට පත් වෙලා අද සියලු දේවල් ලැබෙනින් පවතින තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි මම 100%ක් කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා කියනවා 100%ක්. අද රටේ ජනතාව විශාල වශයෙන් පීඩනයක් තියෙනවා. ඒතකොට අපි මේ පැහැදිලිව මේ වැඩපිළිවෙල පටන් ගද්දිම අපි කිව්වා මේක අවුරුද්දක් දෙකක් යනකම් මේ පීඩනය මේ රටේ ජනතාවට අනිවාර්යයෙන්ම වෙන්න සිදු වෙනවා. එහෙම නැත්නම් මේකට මූණ දෙන්න සිදු වෙනවා. අපි බදු අය කරගන්නවා කියන එක පැහැදිලිව කිව්වා. අපි බදු අඩු කරපු බදු ප්‍රමාණය නැවත බදු වැඩි කරගන්න ප්‍රමාණය අපි රටේ ජනතාවට කියලා තමයි මේ අපි ආර්ථිකය හදන වැඩපිළිවෙල පටන් ගත්තේ. ඒක අපි නැහැ කියන්න බෑ. කවුරු හරි කියනවනම් මේ ජනාධිපතිතුමා ඇවිල්ලා මුකුත් කරන්නේ නැහැ. අපි සියලු දේ සහනා සහනාධාර දෙනවා. මේ සහනාධාර දෙන්න විතරක් තමයි මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. මේ තුලින් විතරයි අපි මේ රට ගෙනියන්නේ කියන එක අපි කවදාකවත් කිව්වේ නැහැ. ජනාධිපතිතුමා හැමදාම කිව්වේ මේක විශාල අභියෝගයක්. ඒ අභියෝගේ මම බාරගන්නේ මේ අභියෝගේ ජයගන්න පුළුවන් නම් පමණයි. ඒ ජයගන්න පුළුවන් අභියෝගය කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම කැපකිරීම කරන්න ඕනයි කියන එක අපි සියලු දෙනාටම ප්‍රකාශ කරා. මොකද එවැනි රටේ ජනතාවට අවශ්‍ය වුණේ තමන්ගේ තියෙන මූලික අවශ්‍යතා ටිකවත්, තමන්ට අවශ්‍ය කරන පෙට්‍රල් ටික, තමන්ට අවශ්‍ය කරන ගෑස් ටික, තමන්ට අවශ්‍ය කරන ඩීසල් ටික, තමන්ට පෑය 24 තුල තමන්ට ලැබුණු විදුලිය නැවත ඒ පෑය 24ම ලබා ගන්න, මෙවැනි මූලික අවශ්‍යතා ටිකවත් අපි ලබා ගන්න තිබ්බ නැති රටක් නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් කරද්දී අපිට කරන්න ඕන තියෙන අමිහිරි, එහෙම නැත්නම් අපිට ගන්න ඕන අමාරු තීන්දුව ගන්න ඕනයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියන එක මේ පාර්ලිමේන්තුවේ කවුරුත් දන්නවා. ඒ නිසා අද බදු වැඩිවීම තුළ යම් භාණ්ඩ වල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම මේක පිළිගන්නවා. මොකද හේතුව අපි 108ක බදු ප්‍රමාණයක් අපේ රටේ අපි අය කරන්න අඩු කරගත්තා. අද 112ක් 15ක් එවැනි බදු ප්‍රමාණයකට අනිවාර්යෙන්ම අපි අද අය කරගන්නවා රටේ ජනතාවගෙන්. ඒ තුළ භාණ්ඩවල මිල වැඩිවීමක්, සේවාවල වැඩිවීමක් තුළ මේ රටේ ජනතාවට ඒක යම් පීඩනයක් තියෙනවා. එතකොටත් අපි පැහැදිලිව කිව්වා අනිවාර්යම මේ මාස කීපයක් තුළ මේකේ අවසාන ප්‍රතිඵලය අපි ලබා ගන්න වෙලාවට මේකේ සහනය රටේ ජනතාවට අපි ලබා දෙනවා කියන එක. මොකද හේතුව අපිට එහෙම නැතුව වෙනත් විකල්පයක්, එහෙම නැතුව වෙනත් වැඩපිළිවෙලක් අපිට මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද හේතුව අපි ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් සමග අපි ඒ කරපු සාකච්ඡාවල සහ අපි ලෝකේ ණය දෙන ණයගත්තු රටවල් එක්ක කරපු ඒ ගනුදෙනු, එහෙම නැත්නම් ඒ සාකච්ඡාත් එක්ක ලෝකේ අනෙකුත් රටවල් එක්ක අපි කරපු සාකච්ඡා තුළ මේ රට ආර්ථික වශයෙන් මෙහෙවන වැඩපිළිවෙලේදී අපිට මීට හා තීන්දුවක් ගන්න බැහැයි කියන, එහෙම නැත්නම් මීට වැඩිය තවත් වැඩපිළිවෙලක වෙනත් විකල්ප වැඩපිළිවෙලට යන්න බැහැයි කියන එක මේ රජයේ අපි සියලු දෙනා සාකච්ඡා කරා. ඒකේ ප්‍රතිඵලය, ඒතකොට ඒකේ වගකීම මේ ජනාධිපතිවරයාට විතරක් නෙමෙයි, මේ කැබිනට් මණ්ඩලයට, මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට, එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව තුලින් මුදල් අනුමත කරලා දෙන මේ පාර්ලිමේන්තුවට, වැඩි බහුතරයකින් පාර්ලිමේන්තුව සම්මත කරලා දෙන මේ පාර්ලිමේන්තුවට මේ සියලු වගකීම එනවා. අපි ඒක කරන්නේ මේ රට වෙනුවෙන් මිසක් අපේ පෞද්ගලික තීන්දුව වලට නෙමෙයි. ඒ නිසා තමයි අද වෙද්දී අපි ආර්ථික වශයෙන් අද මං හිතන්නේ පහුගිය කාලේ කිව්වා මේ IMF වැඩපිළිවෙල අපිට සාර්ථක කරගන්න බැරි වෙයි, මේක මග නවතී. ඒ නිසා මේ කරන වැඩ මගදී නැවතිලා නැවත රට කඩා වැටේ. එහෙම නැත්නම් ආය බලාපොරොත්තු හිටියා ණය ප්‍රතිව්‍යුහකරණය එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව කරන කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරුව ඒ සඳහා වැඩපිළිවෙලක් නැති වෙයි කියන එක ආය ප්‍රකාශ කළා. එනිසා මේවා ඉදිරියේදී ඉස්සරහට යද්දී අද අපිට ප්‍රකාශ කරන්නේ මේ ජනාධිපතිවරයා මේ කරන ආර්ථික වැඩපිළිවෙල ගැන විවේචනයක් නොකර ජනාධිපතිවරයාව විවේචනය කිරීම තුළ ඒ ප්‍රතිපත්තිය නරකක් කියන එක තමයි අද ගේන්න හදන්නේ කියන එක මට පාර්ලිමේන්තුව තුළ කතාවලදී තේරුණා. ඒ නිසා අපි වෙනස් වෙන්න ඕන නම් අපි වෙනස් වෙන්න ඕන. දැන් ඔබතුමිය මුලසුනේ දැන් ඉන්නේ. ඔබතුමියත් කිව්වා අපි මේ අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා වෙනස් වෙන්න තිබ්බ තීන්දුව වලින් අද වෙනස් වෙයි. ඉතාමත් හොඳයි. පෞද්ගලික මන්ත්‍රීවරයෙක් වශයෙන් වුණත් මමත් 100%ක් කැමතියි. අපි සියලු දෙනාගෙම රටට අවශ්‍ය කරන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
අපි සියලු දෙනා රටේ, ඔබ සියලු දෙනා අපි මේ ඇවිල්ලා තියෙන මේ පාර්ලිමේන්තුව තුළ රටට අවශ්‍ය කරන තීන්දුව ගන්න සහයෝගය ලබා දෙන්න. ඒ නිසා ඒ අවශ්‍ය කරන වෙනස්කම් වෙන්න ඕන නම් අපේ රටේ ඒ වෙනස්කම් ඒ පක්ෂහරහා වෙන්න ඕන. ඒ පක්ෂවල ප්‍රතිපත්ති හරහා ඒව වෙනස් කරගන්නවා, ඒව වෙනස් කරලා ඉස්සරහට යන්න ඕන. ඒක අපි කියන්නේ 1970 තිබ්බ ප්‍රතිපත්ති 1960 තිබ්බ ප්‍රතිපත්ති ඉස්සරහටයි යන්න ඕන කියලා. එහෙම නම් ඉතින් ඒ පක්ෂක අවදාකත් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ තුළ මේ රටේ අනාගතය සඳහා විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙලට ඒක සහයෝගයක් වෙයි. ඒක ගැන මගේ ඉතාමත්ම පැහැදිලි මට කියන්න පුළුවන්. ඒ ගැන මගේ පැහැදීමක් තියෙනවා. හැබැයි අපි ඒ තුළ අපි පහුගිය කාලේ කරපු වැරදි මේ සියලු දෙනා වැරදි කරා. හැබැයි අපි මේවට සම්බන්ධුන්නේ නැහැ. අපි මේවල කරපුවා හරියට කරන්න සම්බන්ධුණාට එයා ඒක තුල හරියදේ කරේ නැහැ. ඒ නිසා අපිට මේක විවේචනයක් කරන්න එපා කියන එක අපි පිළිගන්න බෑ. මොකද විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ දූෂණය සහ මේ කරන වැඩපිළිවෙළවලදී සියලු දෙනා එක තීන්දුවල ඉඳලා ඒ තීන්දුව අසාර්ථ ගුණ ගමන් මේව සම්බන්ධව කටයුතු කරේ වෙන එක්කෙනෙක්. ඒ නිසා ඒ අයට මේක සම්බන්ධ කරගන්න අපිට සම්බන්ධ කරගන්න එපා කියන එක අපිට කියන්න බෑ. එහෙමනම් මේ රටේ ආර්ථිකය කඩාවැටීම තුල අවුරුදු 25ක 30ක කරගත්තු තීන්දු සියලු වැරදි තීන්දු ගත්තනම් ඒ තීන්දුව වලටත් කවුරුත් අයිතිකාරයෙක් නැති වෙනවා. මේක තමයි ඇත්ත කතාව. අපි පක්ෂ විදියට අපි එක එක්කෙනා මගහරිනවා නම් අපිටත් මේ ගත්ත වැරදි තීන්දුව අයිතිකාරයක් නැති බවට පත් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන අපි පහුගිය කාලේ කරපු වැරද්ද හෝ අපි ගත්ත වැරදි තීන්දුව ගැන කතා කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අද වෙද්දී මේ රටේ ජනාධිපතිවරයා මේ ඉතාමත් බැරෑරුම් කාලයක් තුළ තමන්ගේ තනි මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තු ඉඳලා ඒ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලා පාර්ලිමේන්තුවේ බලයක් තුළ ඒ ගත්ත තීන්දුව යම් ආර්ථික ප්‍රතිපත්තියක් තුළ යම් ආර්ථිකයේ දියුණුවක් එහෙම නැත්නම් ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඒ සඳහා තියෙනවා නම් අපි සියලු දෙනාගේම සහයෝගය අපි ලබා දෙන්න ඕනයි කියන එක තමයි මම පෞද්ගලිකවත් මගේ අපේ ආණ්ඩුව විදිහට මම ප්‍රකාශ කරන කියන ප්‍රකාශය කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා.
බොහොමත්ම ස්තුති. ගරුඩාල සලහ පෙරම මන්ත්‍රීතුමා ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
පසුගිය කතාවට වඩා මං වාසනාවන්තයි. එදාත් අපි විනාඩි 5යි. විනාඩියක වාසනාවක්. ගරු මන්ත්‍රීතුමියනි, අද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය පිළිබඳව කරන කතාබහේදී මම පළමුවෙන්ම කැමති ඒ ජනාධිපතිතුමාගේ කතාව තුලන් ඒක පදනම් කරගත්තු මේ විවාදය තුලත් මතුවෙච්ච බරපතල ප්‍රතිවිරෝධතාවයන්, විඝටනයන්, රිපල් ඉෆෙක්ට්ස් ගොඩාක් තිබෙනවා. මම කැමති ඉන් කීපයක් ගැන ඉතාම කෙටියෙන් අදහස් දක්වන්න. ඒ පළවෙනි කාරණේ තමයි ජනතුමා පළවෙනි වතාවට මේ සභාවේ බොහොම ගෞරවයෙන් කාරුණික විපක්ෂයට ආරාධනාවක් කරා. මිනිස්සුල අපි දැක්කේ විපක්ෂ ඇඟිලි දික් කළා කියන ෂට් අප් සිට් ඩවුන්. හැබැයි පළවෙනි තට අපි දැක්කා ආරාධනාවක් කරනවා. මේ ආරාධනාව මොකක්ද? දැන් පෙබරවාරි මාසේ එතුමා මේ සභාවෙන් ඉඳන් විපක්ෂයට අපි එකතු වෙලා ගමනක් යමු කියලා ආරාධනා කරනවා. ජනවාරි මාසේ එතුමා මොකද කරේ? 972 ඉඳලා මෙරටේ දරු එන්.එම්. පෙරේරා මුදල් ඇමතිතුමාගේ කාලේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු විමධ්‍යගත යෝජනා ක්‍රමේ පළවෙනි වතාවට එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පමණක් සංසරණය වෙන විදිහට බොහොම නිර්මාණශීලී යෝජනාවක් ගෙනාවා. මේක විපක්ෂයට දෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. හැබැයි එම යෝජනාවක් ගෙනාවා. දැන් මේ වතාවේ ඉඳලා ඒක ලැබෙන්නේ නැහැ. මට සභාගත කරන්න පුළුවන් පහුගිය මැතිවරණේ නාමජන පත්‍ර බාර දීපු ආණ්ඩු පක්ෂයේ ඒ ඒ කොට්ටාසල මන්ත්‍රීන්ගේ යෝජනා ගන්න දීපු චක්‍රලේඛන පාව මට සභාගත කරන්න පුළුවන් මේ වෙලාව. එතකොට ඒක ඒ ඒ ජනාධිපතිතුමා කරන යෝජනාව අවංක යෝජනාවක්. ජනවාරි මාසේ පළවෙනි වතාවට අවුරුදු 50ක් විතර භුක්ති විඳපු වරප්‍රසාදයක් නෙමෙයි මේ බදු මුදල්. විමධ්‍යගත ප්‍රතිපාදන කියන්නේ ගරු සභාපතිතුමනි බදු මුදල්. මේ බදු මුදල් වැඩි කළා තියෙනවා IMF කාගේ වුමනාකට. ඒ වැඩි කරපු බදු මුදල් එක ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මන්ත්‍රීන්ට පමණක් දෙන්නට ඕනේ කියලා. මේක IMF එක පවා නැවත හිතන්නට උන කාරණාවක්. එහෙම කොහොමද බදු මුදල් වියදම් කරන්නේ එක පක්ෂයක නියෝජිතයන් අතරේ? හැබැයි ජනාධිපතිතුමා එකට නායකත්වය දීලා තියෙනවා. ඒ තමයි පළවෙනි විඝටනය. ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන අපි කතා කරා. මේ සභාවේ විපක්ෂයේ හඬට කිසිසේත් මැහුම් කඳුන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවගේ එන හයිටෙක් ජයන්ට්ස් ලගේ මානව හිමිකම් සංවිධානවල කිසිම අනුකූලතාවයක් දැක්වෙන්නේ නැහැ. බදු වැඩි කරද්දී විපක්ෂයට ඇහුම් කඳුන්නේ නැහැ. කිසිම ආකාරයක සංවේදී බවක් තිබුණේ නැහැ. ඒ කිසිම තැනක සංවේදී නොවි විපක්ෂයේ උද්ඝෝෂණ වලට පහර දෙනවා. මතයක් ප්‍රකාශ කරන්න තිබිච්ච අයිතිය උදුරගත්තා ප්‍රධාන විපක්ෂයට පවා. ඉතින් එවැනි එහෙම දේ කරලා අවසානයේ ඉල්ලීමක් කරනවා. ඒක නිරෝගේ වීණා වාදනයක්ද කියලා කියන්නේ මම දන්නේ නැහැ. පසුබිමේ தત્ත්වයේ තේරුම් අරගෙන කෙසේ වෙතත් මට මේක දැනෙන්නේ ගරු සභාපතිතුමියනි, අපි තුන්වෙනි සිල්පදයේ ආරක්ෂා කරගම්මු කියලා වෛචාවක් ධාර්මික සමාජයට කරන ලබන ආරාධනාවක් විදියට තමයි මම මේක කියවගන්නේ. එතකොට අපහාසයක් කරන්න නෙමෙයි, අගෞරවයක් කරන්න නෙමෙයි. මේ පළවෙනි ද්විඝටනය. දෙවෙනි එක මගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා එදා සභාවේදී කිව්වා ජනාධිපතිතුමාගේ කතාවටත් මුදල්ල මාත්‍යංශය ලනුදීල තිබුණා කියලා. සාවද්‍ය තොරතුරු සපයල තිබුණා කියලා. මහින්දානන්ද ඇමතුමා ඉතා වග කීමක් කිව්වා. ඔහුට මුදල් අමාත්‍යංශ පිළිබඳ එහෙම කතා කරන්න තිබිච්ච කචේරිකාව ගැනම සුදුවන්ත වෙනවා. හැබැයි ඉතින් පේන්නේ මොකද්ද? මුදල් අමාත්‍යවරයා විදිහට රාජ්‍ය නායකයාට ලනුවක් දෙන්න මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයේ සූදානම් නම් එතුමා කියන විදිහට මේ රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටවත් ඉතුරු වෙයිද? ඒ තොරතුරු මත නේද මේ සියලු බදු සියලු දේවල් අපමත පටවලා තියෙන්නේ, සමාජය මත පටවලා තියෙන්නේ. එහෙම වැරද්දක් වෙන්න පුළුවන්ද මුදල් අමාත්‍යංශයට? මුදලමත් ඇබතිවරයා රාජ්‍ය නායකයා වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී ජනතාවට කාගවත් පිටක් නැහැ කියලා කියන එක තමයි එකෙන් තහවුරු වෙන්නේ. ඒක ඊළඟ කාරණේ. ඊළඟට ගරු
සභාපතිතුමා තව විනාඩියයි.
මට ගරු රත්නසේකර මන්ත්‍රීතුමාගේ විනාඩි 5ක් ලබා දෙන බව තුමා සඳහන් කළා තියෙනවා. ඊළඟ කාරණේ ගරු මන්ත්‍රීතුමියනි, මේ මිටි පෙරින් කතා කරා බඳුර ගුණවාදන ඇමතුමා ජනතුමා කතාවෙදි කිව්වා මේ රටේ තියෙන්නේ දේශපාලන අර්බුදයක් නෙමෙයි ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදයට අපි උත්තර හොයන්නට ඕනි කියලා. දැන් මේක ඇතුලේ ආර්ථික අර්බුදයක් කියන්නේ මොකක්ද? ආර්ථික අර්බුදයේ මව පාර්ශ්වය තමයි දේශපාලන අර්බුදය. අද මේ රටේ තිබිච්ච දේශපාලන අර්බුදය එක පාර්ශ්වයක් එක පුද්ගලෙක් මේ ජනතුමා විතරක් වගේ කියන්න ඕන එකක් කියලා මම කියන්නේ නැහැ. අපිත් ඒ විත්තිකූඩුවේ ඉන්නේ, කිසිම ගැටලුවක් නැහැ කියන කියන්න. හැබැයි මේ දිගු කාලීන දේශපාලන අර්බුදයක ප්‍රතිඵල විදියට, අග්‍රඵලය විදියට අද සංස්කෘතික වශයෙන්, සමාජමය වශයෙන්, ආර්ථික වශයෙන් අපි බරපතල පීඩාවකට පත්වලා තියෙන රටක් විදියට. මේ තමයි යථාර්ථය. මේක දේශපාලන අර්බුදයක් නෙමෙයි කියලා කියන්න කාටවත් බෑ. ඒක තමයි මම නැවත කියන මව් අර්බුදය තියෙන්නේ. ගර්භාෂයේ තියෙන දේශපාලන අර්බුදේ. ඒක තමයි අපි අද මේ අත්විඳින්නේ. හැබැයි කොම්පැනි එකදී නම් ජනාධිපතිතුමා හිතන විදියට හරි, ඔය කොම්පැනි එක අර්බුදයක් තියෙනකොට එක්කෝ සේවකයෝ අයින් කරනවා, එක්කෝ පඩි කපනවා, එක්කෝ දේපළ විකුණනවා. එසම් මේ දේශපාලන අර්බුදයක් නොවේ කියලා කියන එකේ පසුබිම කියන්නේ මොකක්ද? අසංවේදීකම. අසංවේදීකම. ඒ වෙනුවෙන් තමන්ට අර කොම්පැනි එක තීන්දුව ගත්තා වගේ තීන්දු ගැනීමේ හැකියාව තමයි මේ කියන්නේ. ඒ තුන්වෙනි කාරණේ. ඒ නිසා අඩු ගානේ ආණ්ඩුව ආර්ථික අර්බුදය ගැන කතා කරනවා නම් අවම වශයෙන් දැන් IMF කියන එක පරම විසඳුම විදියට, එකම විසඳුම විදියට පිළිගන්න නායකෙක් ආණ්ඩුවක් මේ ආණ්ඩුව විධායකයක්. IMF ඔව් ඇත්ත සභාපතිතුමියනි, පරම විසඳුමක් විදියට තිබිච්ච ඉතිහාසයක් තිබුණා. ඒ ඉතිහාසය මොකක්ද? ඇමරිකාව ලෝකයේ ආර්ථික බලවතා වෙච්ච ඉතිහාසය. ඒ වෙලාව IMF ඔව් පරම විසඳුම. හැබැයි අර ඩියු ගුණසේකර අපේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් ඉන්න රට තුළ ඉන්න එතුමා කියන විදියට අද ඇමරිකාවෙන් ආසියාවට ප්‍රාග්ධනය මාරු වෙලා තියෙන බව තේරුම් ගන්නට ඕන. එසේ IMF කියන්නේ එක විසඳුමක් විනා පරම විසඳුම නෙමෙයි. එසා IMF සරණං ගච්ඡාමි කියලා කියන ශික්ෂාපදය සමාදන් වීම පමණක් මේක විසඳුමක් නෙමෙයි. ඒක තමයි ආණ්ඩුව සම්මාදන් වෙන ශික්ෂාපදය. එතනින් මිදෙන්නට ඕනේ කියලා කියන එකයි අපි
මන්ත්‍රීතුමාට විනාඩි 2යි.
ගරු සභාපතිතුමියනි, ඒ වගේම උල්කාපාත වේගයෙන් කඩාවැටිච්ච ආර්ථිකය රොකට්ටක වේගයෙන් ඉහළ ගියයි කියලා ජනතුමා කිව්වා. අපි පොඩි කාලේ රමේෂ් එමෙතුමනේ අර කඩදාසි කොපි පොත්වල කඩදාසි කඩලා රොකට් යවනෝ ඉහළට. එහෙමද කියලා මම දන්නේ නැහැ. හැබැයි බදු බරයි, බඩු මිලයි, විදුලි බිලයි, ජල බිලයි යරෙන්න රොකට් වේගයෙන් ඉහළට ගියපු වෙන එකක් නම් මම දන්නේ නැහැ. මම අවසාන වශයෙන් ඔබතුමගෙන් කාලේ ඉල්ලනවා, එතුමා කිව්ව අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුර, ඒ රැකගැනීමේ අපේ ඒකායන අරමුණ, රට ආරක්ෂා වෙන්නේ තරුණ දරු පරපුර ආරක්ෂණොත් විතරයි. මේ ප්‍රකාශය ඉතාම හොඳයි. ප්‍රකාශය කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ තරුණ දරු පරපුරට මොකද අද වෙලා තියෙන්නේ? අපේ ඉතිහාසෙ නෙමෙයි, දකුණු ආසියාවේ ඉතිහාසෙ පළවෙනි වතාවට පොත්වලට වැට ගැහුවා. ඔබතුමිය අහලා තියෙනවද දැනුමට වැට ගන්න රටක්, බුද්ධියට වැට ගන්න රටක් අහලා තියෙනවද? තියෙනවා. ශ්‍රී ලංකාව අපි UNESCO ප්‍රඥප්තියෙන්, ෆ්ලොරන්ස් ගිවිසුමෙන් බැඳිලා ඉන්නවා සංස්කෘතිය අධ්‍යාපනය වැනි කාරණා ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැට් හෝ වෙන කිසි බදුවක් බදු වර්ග ආදේශ කරන්නේ නැහැ කියලා ඒ යුනෙස්කෝ ගිවිසුමත් උල්ලංඝනය කළා යහුවා ඒ විතරක් නෙමෙයි දැන් දරුවන්ගේ තත්ත්වය මොකද්ද සෙන්සස් ඩිපාර්ට්මන්ට් එක ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එක කරපු හවුස් හෝල්ඩ් සර්වේ එකේ 2023 මොකද ජනාධිපති මේ ගරු ඔබතුමනි ජනාධිපතිමත් කියලා කියුණාමට සභාවතුමනි මොකද්ද ප්‍රතිපලේ මට මේ ප්‍රතිපල කියන්නේ ඉඩ දෙන්න ඔබතුමිය සමස්ත සිසු පරපුරෙන් 55% ආර්ථික අවපාතර ගොදුරු වෙලා ඉන්නවා 55% මෙයින් 53% අරින් 55ෙන් 53ක් ඒ කියන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 25ක් ඒ කියන්නේ මිලියන 2ක් විතර තමන් පාවිච්චි කරන ඇඳුම් වෙන්න පුළුවන් බෑග් එක වෙන්න පුළුවන් පොත්පත් වෙන්න පුළුවන් ගැනීම අඩු කරලා තියෙනවා ඔබතුම විශ්වාස කරනවද සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3ක් පාසල් අත්හැරලා තියෙනවා ඒක ලක්ෂයකට වැඩි පිරිසක් 43 ලක්ෂයේ පාසල් පද්ධතිය ඉන්නේ ඒ විතරක් නෙමෙයි 10%ක් ඒ කියන්නේ 4 ලක්ෂයට වැඩි පිරිසක් මට අවසාන විනාඩිය දෙන්න ගරු සභාපතිතුමියනි පාසල් පැමිණීම අකණ්ඩව සිද්ධ කරන්නේ නැහැ අකණ්ඩව සිද්ධ කරන්නේ නැහැ ලක්ෂ 11කට දිවාහාර දෙනවා දිවාහාරේ ගන්න විතරක් දරුවෝ ඉස්කෝලේට එනවා මම මාස 9ක් අධ්‍යාපනය ඇමති මම දන්නවා දිවාහාර ගන්න විතරක් සුසිල් ප්‍රේම්ජයන් දැමතුමා කැබිනට් පත්‍රිකාවත් දැම්ම මාස 11කට ඉස්සෙල්ලා මේ ලක්ෂ 11 හදන් සාධාරණ නැහැ ලක්ෂ 20 කරන්න කියලා තවම මුදල් අමාත්‍යාංශයකට අවසර දුන්නේ නැහැ ජනතුමාගේ අවසර දුන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් කෑම වේලට ගෙවන්නේ රුපියල් 85යි කෑම දෙන්න බෑ කියලා
අවසන් කරන්න ගරුම
ඒ නිසා ඊටාම බරපතල තත්ත්වයක් මතුවලා තියෙනවා ඒ සියල්ල මැද්දේ ආණ්ඩුව විසඳුමක් විදිහට තෝරගන්නේ මට පේන විදිහට මැතිවරණය මගහැරීම ජාතික මැතිවරණ දෙකක් පැත්තකින් තියපු ආණ්ඩුවක් මේක ජාතික මැතිවරණ දෙකක් වල දාලා තියෙන්නේ ඉතින් ආණ්ඩුව උපක්‍රමයක් හොයනවද මම දන්නේ නැහැ සැකයක් මතුවෙනවා ජනමත විචාරණ ගැන කතා කරනවා වෙන මැතිවරණ ගැන කතා කරනවා ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා ඒ නිසා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ජනමත විචාරණයක් තියලා මේ රට රුධිරයෙන් තෙත් කරා තව මේ පාපෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා අපිට දේශපාලන ශබ්ද කෝෂේ ඔබතුමිය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ තා ඇඟිලි දික් කරන සමහරු කවුද කැලෑ වැද්දුවේ කවුද කැලෑවට තල්ලු කරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනමත විචාරණයට විරුද්ධ උසාවි ගියා කියලා කොමියුනිස්ට් පක්ෂේ විජය කුමාරතුංගගේ සහෝදරයා පක්ෂේ ජවිපේ තහනම් කළා කැලෑවට දැක්කුවා ඒ නිසා මහා ජනතාව වීදියට ගේන දරුණු තීන්දුවට එන්න එපා විපක්ෂ මොන මතභේද තිබුණත් විපක්ෂයේ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ජනතා පරමාධිපත්‍ය රකින්න කැපවෙච්ච සියලු බලවේග ඊට එරෙහිව නැගී සිටිනවා ඒකාන්තයි බොහොමත් මි ස්තුතියි ඔබ තුමිය මට දීපු කාරුණික අනුග්‍රහයට
බොහොම ස්තුතියි ගරු රමේෂ් පතිරණ අමතුමා ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා
ගරු සභාපතිතුමියනි මම ඉතාම සතුටට පත් වුණා අපි ඉතාම ගරු කරන දල සලහප්පරම අමතුමාගේ කතාවෙන් පස්සේ කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව එතුමාගේ කතාවේදී එක ස්ථානයක සඳහන් කළ 1972 එන්එම් පෙර අමතුමා පිළිබඳව අපි කවුරුත් ගරු කරන අමතුමෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව තිබුණු යුගයක් ඒ කාලේ මට මතක් වෙනවා අපි කුඩා කාලේදී ගාල්ල දිස්ත්‍රික් එක කෙළවරක ඉඳලා අපි ගාල්ල නගරට ගෙදරට එනකොට පොඩි මෝටර රථයක් තිබුණා තාත්තර ගරු එමතුණි හතර පළක මේක නවත්තනවා කාර් එක පරීක්ෂා කරන්න මොකද ඒ කාලේ තිබුණා හාල් පොල්ලක් කියලා එකක් දිස්ත්‍රික් එක තැනක ඉඳලා තව තැනකට හාල් ගෙනියන්න බෑ ගරු එමතුමනි හාල් පොල්ල දාලා නතර කරනවා ඇයි රටේ සහල් නිෂ්පාදනයේ මදි තවත් පළාතකින් තවත් පළාතකින් සහල් අරගෙන යන්න මේකට බාධකයක් තිබුණා 1952 දී අපි ළඟදි සැමරුවා 70 වෙනි සංවත්සරයේ රබර් සහල් ගිවිසුමේ අවුරුදු 1952 දී අපි රජයේ ගිවිසුමකට අතුලත් වෙලා තියෙන චීන රජයත් සමග රබර් දීලා සහල් ගන්න 1952 දී මේ රටේ ජනගහනය මිලියන 6.4යි අද තුන්ගුණයක වැඩිලා මිලියන 22ක් වෙලා තිබෙනවා අපේ මිලියන 6.3කටත් 1950 කන්න තිබුණේ නැහැ අපි රබර් සහල් ගිවිසුම ගැහුවා 1970 දශකයේදී අපිට හාල් පොල්ලක් තිබුණා අපේ ආණ්ඩුව හොඳ සමාජවාදී ප්‍රතිපත්ති මිච ආණ්ඩුවක් හැබැයි ඒව ක්‍රමානුකූල වෙනස් වෙලා 2024 වෙනකොට අඩු ගානේ මිලියන 20 මිලියන ජනගහනේ මිලියන 20කට කන්න පුළුවන් සහල් ප්‍රමාණයක් මෙන්න නිෂ්පාදනය වෙනවා ඒකට ප්‍රධාන කාරණා කිහිපයක් එකක් තමයි මහවැලි සංවර්ධන යටතේ ගාමිණී සේනාවක ඇමතුමා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ මේ රටේ ගොවිවීම් හෙක්ටයාර් ගණනක් අස්වැද්දුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය ලබලා දුන්නා ඒකෙන් අතිවිශාල සහල් නිෂ්පාදනයක් වුණා. මට කියන්න අවශ්‍ය වුණේ ගරු සභාපතිතුමියනි, 2022 වසරේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා අපේ ණය කළමනාකරණය කරගන්න බැරිව දළ සලහපුර ඇමතුමත් මාත් හිටපු ආණ්ඩුවෙන් බදු කපලා ආර්ථික අර්බුදයක් ඇති වුණාට පස්සේ මෙරට මිනිස්සු 75 වසරක සාපයක් ගැන කතා කළා. 1948 මෙරට නිදහස ලැබනකොට සුද්දන්ගෙන් අපේ රටේ පාසල් 3000යි තිබුණේ. දැන් පාසල් 10300ක් තියෙනවා. අපි පාසල් 7000ක් මෙරට පක්ෂ විපක්ෂ ආණ්ඩු හදලා තියෙනවා. උදාහරණ දෙකක් කියන්නම්. අපේ රටේ විශ්වවිද්‍යාල එකයි තිබුණේ 1948, දැන් 17ක් තිබෙනවා, 18ක් වෙනවා. අපි 17ක් විශ්වවිද්‍යාල හදන අවුරුදු 75ට ගරු ඇමතුමනි. අපේ සහල් නිෂ්පාදනය වැඩි වෙලා, නිවාස පහසු වැඩි වෙලා, සනීපාරක්ෂක පහසුකම් වැඩි වෙලා, දුරකථන වැඩි වෙලා, විදුලි බලය 99% නිවාසවලට ලැබිලා අතිවිශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. මං කියන මේ කලාපයේ සාපේක්ෂ වශයෙන් එවැනි සංවර්ධනයක්, සමාජ ප්‍රතිනිර්මාණයක්, ආර්ථික දියුණුවක්, අධ්‍යාපන දියුණුවක්, සෞඛ්‍යපති දියුණුවක් ඇතිවෙච්ච රටක් මේ කලාපේ නෑ. ඒක අනිත් රටවලට කරන ගෞරවයක් නෙවෙයි. හැබැයි ඒක කරේ කොහොමද? බහුතරයක් කරලා තියෙන්නේ ණය අරගෙන. ලෝක රටේ නෑ, දේශීය නෑ, විදේශීය නෑ. ඒ ණය අපිත් ගත්ත යම්කිසි අමනෝග්‍ය තීන්දුවක් නිසා මේ රටේ ණය අර්බුදයෙන් ගැටලුවකට ගියා. හැබැයි ගැටලුව ඇති වෙන්න කලින් 2022 දී ඔබතුමන මතක් කරන්න කැමති, මේ රටේ තිබුණා විශාල අර්බුදයක්, කොරෝනා අර්බුදය. අර්බුදය වෙලාවදී රට ක්‍රියා කරපු හැටි, මේ රටේ තියෙන සමාජ සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ නිදර්ශනය තමයි කොරෝනා අර්බුදය මේ රට ක්‍රියා කරපු හැටි ආකාරය පිළිබඳව. මේ රටේ මරණ සංඛ්‍යාව ලෝකේ දියුණු රටවලට වඩා ජනගහන සාපේක්ෂව ඉතා අඩුයි. මේ රටේ රෝගී ප්‍රමාණය ලෝකේ ජනගහනට සාපේක්ෂව ඉතා අඩු මට්ටමේ තියෙන්නේ. එන්නත් කරන ඇති ලෝකේ ප්‍රමුඛ රටක් බවට පත් වුණා. අපි කොරන්ටයින් සෙන්ටර්ස් රටවටේ හදලා අතිවිශාල සමාජ ආරක්ෂණයක්, සෞඛ්‍ය ආරක්ෂණයක් ක්‍රියාත්මක කරා. ඔබතුමිට මතකද දන්නේ නැහැ, සෑම කෙනෙකුටම රෝගී වෙච්ච පවුලට 10,000ක බඩු මල්ලක් අවස්ථා රැසකදී ගිහිල්ලා දුන්නා. තව රුපියල් 5000ක ගණනාවක් වේදු ඇමතුමනි. එතකොට අපි ඇයි බදු අඩු කරන්න එකඟ වුණේ? ඒ අවස්ථාවේදී ගරු ඇමතු වෙලා සමතු වෙලා මයික කැබිනට් මණ්ඩලයේ හිටියේ. ඇයි බදු අඩු කරන්න එකතු වුණේ? ආර්ථික තර්කයක් ගෙනාවා. වැඩබද්ද වැඩි, බදු අඩු කරොත් ඒ මුදල නැවත සංවර්ධනයෙන් ප්‍රතිආයෝජනය කරයි කියලා යහපත් දැක්මක් ඇති කරා. ඒ අනුව තමයි බදු අඩු කරේ. අපිට වැරදුනා, අපි පිළිගන්නවා ඒක. ඒ හරහා රාජ්‍යාදම අඩු වුණා. හැබැයි ඒකට තවත් ප්‍රස්තුත කාරණයක් තිබුණා. මේ රටේ බොහොම පැහැදිලිව වෙළඳාම අඩු වුණා, ආර්ථිකය හැකුළුණා, රට වහන්න කියලා වෘත්තීය කණ්ඩායම් අනවශ්‍ය විශාල පීඩනයක් එල්ල කරා. අපිට රට වහන්න සිදු වුණා. ආර්ථිකය සංකෝචන වෙලා බිඳුවට වැටලා සංචාරක ව්‍යාපාර ආයෝජක වෙන්නේ නැතුව රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. අපි පිළිගන්නවා ඒක. දැන් නැවත මේ ක්‍රමය යථාවත් කරන්න කරුණු දෙකක්. එකක් තමයි නිදහසින් පස්සේ අවුරුදු 75ක් මේ රටේ විශිෂ්ට සමාජ සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙලා තුන. ඒක කාටවත් නැහැ කියාගන්න එක අපි අපිටම කරගන්න අපහාසයක්. ඒක කවුරු විපක්ෂ හිටියත්, කවුරු ආණ්ඩුව හිටියත්, එක්සත් ජාතික පක්ෂය සජබ වේවා, විශාල වැඩ කොටසක් කරලා තිනවා. අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබිලා තියෙනවා. හැබැයි මෙරට විශාල සංවර්ධන ගමනක් ඇවිල්ලා තිබෙනවා. පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ තමයි ඔව් වැරද්දක් වුණා, ඒක නිවැරදි කරගන්න අවශ්‍යයි. නිවැරදි කරගන්න මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? අපි කප්පු බදු අපිටම නැවත පනවන්න වෙලා තිබෙනවා. ඒක සැර වැඩි, ඒක අමාරුයි. එතකොට දරා ගන්න අමාරු ජනතාවට. කිසිම රජයක් කැමති නැහැ මහජන ඡන්දෙන් බලයට පත් වෙච්ච, නැවත ඡන්දෙන් බලයට එන බලාගෙන ඉන්න කිසිම රජයක් කැමති නැහැ ජනතාව අපිට බදු බර පටවලා, බඩු වැඩි වෙලා, බඩු හිග වෙලා අපහසුතාවට පත් වෙනවට. දළ සමතුමා සැකයක් පළ කළා ජනාධිපතිවරණ තියෙද කියලා. තවත් මැතිවරණ කල් දාන්නේ නැහැ ගරු ඇමතුමනි, අනිවාර්යෙන්ම ජනාධිපතිවරණේ වේර අවුරුද්දේ පැවැත්වෙනවා. අපිට උරගා බලන්න පුළුවන්. අපි විශ්වාස කරන හොරද සාක්ෂියක් දෙන මෙරට මිනිස්සු, මේ රටේ තත්ත්වය පිළිබඳව සැබෑ හැඟීමක් තියෙන මිනිස්සුන්ට අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා පණිවිඩයක් දීලා තියෙනවා. එතුමා කිව්වා 2022 දී මේ සභාව ආමන්ත්‍රණය කළ ජූලි මාසයේදී කිව්වා 2023 වසර අමාරු අවුරුද්දක්. මේ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. අපි ඍණ ආර්ථිකය, අපිට ධන ආර්ථිකයක් බවට පත් කරන්න බෑ. ඍණ 7කින් සංකෝචනය වෙච්ච ආර්ථිකය ඕනනම් ඍණ 1-2 කියලා කියපු විදිහටම පුරෝකථනයේ සාර්ථක ඒ විදිහටම සිද්ධ වුණේ. 2023 වසරේදී මේ රටේ ආර්ථික වර්ධනයක් නැහැ. අවසන් කාර්තුවේ 2.2 ආර්ථික වර්ධනයක් සිද්ධ වුණා. හැබැයි පුරෝකථනය කරන විදිහට අපිට අනිවාර්යෙන් 2024 වසරේ, මේ වසරේ පුළුවන් වෙයි 2%-3% ආර්ථික වර්ධනයක් ලබා ගන්න. අපි විශ්වාස කරනවා යහපත් ආර්ථික කළමනාකරණයක් තුළින්, යහපත් වටපිටාවක් නිර්මාණය කිරීම තුළින් අපිට අඩු ගානේ 5%-5% ආර්ථික වර්ධන වේගයක් 2025 වසරේදී ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි ගරු සභාපතිතුමියනි අපි මේ රට ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රතිඵලයක් හැටියට, එහි ප්‍රතිඵලයක් හැටියට අපි නැවත සංවර්ධන ආයෝජනයක් කරලා තියෙනවා. ඉතිහාසය පුරා අපි සංවර්ධන ආයෝජනය කරේ කොහොමද? අපේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක හැමදාම ප්‍රාග්ධන ආයෝජනය ඇවිල්ලා තියෙන ණය හැටියට. හැබැයි ප්‍රථම වතාවට 2024 වසරේදී අපි ණය ගන්නෙ නැතිව අපේ ප්‍රාග්ධන ආයෝජනය අපේ රජයේ විසින්ම ඇති කරගත්තු ආදායම් මගින් කරගෙන යනවා. වෙනස ඒකයි ඉතිහාසයේ ණය ගත්තා 24 දී අපි කරගෙන යන්නේ රජයේ ආදායමෙන් අපි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ සංවර්ධන ව්‍යාපෘති නැවත වතාවක් රාජ්‍ය ආයෝජන හැටියට භූමියට යනකොට ගමේ පාසල හැදෙනකොට පන්සල දියුණු වෙනකොට සමිත් සමාගමකට මුදල් ලැබෙනකොට පාරවල් ටික හැදෙනකොට ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට අත්‍යවශ්‍ය විදුලි බල දීර්ඝ කිරීම තීරණ ඒක කරනකොට නැවත ගමේ ආර්ථික ප්‍රබෝධයක් ඇති වෙයි. ඉතින් ඒ නිසා පහුගිය කාලේ අපි මේ ඇතිවෙච්ච අපහසුතාවයන් නිසා මේ රටේ ජනතාවට වෙච්ච පාඩුව ඒ වේදනාව ඔවුන්ට දැනෙනවා. ඒ වේදනාව ඔවුන්ට දැනෙනවා. ඒ වේදනාව ගියේ අපේ පිටින් ගියේ අපේ දේශපාලන වශයෙන් විශාල වන්දියක් ගෙවන්න සිදු වුණා. ඒක කවුරුත් කැමැත්තෙන් බාරගත්තු එකක් නෙවෙයි. හැබැයි ඒකේ වන්දිය අපිට ගෙවන්නලා තියෙනවා. වැරද්දක් වුණා. ඒ වැරද්ද නිවැරදි කර ගැනීම තවසතු නිවැරදි කර ගන්නට නිවැරදි දිශානතිය මේ රටේ පෙන්වලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතකොට අමාරු තීන්දුව తీරලා ගන්න වෙනවා. අපේ රජයන් ප්‍රතිපත්තිමය වශයෙන් හිටියේ කොතනද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය, පොදු ජන පෙරමුණු රජය. අපේ හිටියේ කොහොමද? අපි හිටියේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කළ යුතුයි. ඔව් අපි ඒක කරා. වතු ජනසතු කරා. ඒ වතු ඒවා පාඩුවට පවත්වාගෙන ගියා. ඒවා විශාල සකර්මණ්‍යතා ඇති වුණා. අපි ඒක කරා. අපි පාර්ලිමේන්තු සංස්ථා සමාගම් සියල්ලම අපි ආරක්ෂා කරා. විදුලි බල මණ්ඩලය කොහොමද පාඩු ලබන්නේ? විදුලි ජනන වියදම ඒකකයට රුපියල් 40යි. අපි ජනතාවට රුපියල් 10ට 20ට දෙනකොට පාඩු වෙන්නේ නැද්ද? පාඩු වුණා. අපි තෙල් බැරල් එක ඩොලර් 100ට ගෙනල්ලා 75ට දෙනකොට මෙහෙදි පාඩු වෙන්නේ නැද්ද? පාඩු වුණා. හැබැයි අපි කණිජිත සංස්ථාව පාඩු ලැබුවත් අපි ආරක්ෂා කරගන්න ඕන කියලා හිතුවා. විදුලි බල මණ්ඩලය අපි පාඩු ලැබුවත් ආරක්ෂා කරගන්න ඕන කියලා හිතුවා. රාජ්‍ය ආයතන අපි සියල්ල ආරක්ෂා කරා. ඒක කරගෙන යන්න බැරි බව අපිට තවදුරටත් අපිට දේශපාලන පාඩමක් සමග මේ රටේ කියලා දීලා තියෙනවා. අපිට මේ රාජ්‍ය රාජ්‍යාතේ විතර පවත්වන්න යන්න බෑ. අපිට ඒ නිසා ප්‍රතිව්‍යුහගත කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. අපි ආයෝජන නැතුව අපේ සංවර්ධන කටයුතු ණය අරගෙන කරගෙන ගියා. අපිට පෙන්ලා තියෙනවා අපිට තවත් ණය ගන්න බෑ. අපිට ආයෝජකින්ට එන්න අවශ්‍යයි. ආයෝජකින්ට එන්න අවශ්‍ය නම් අපි විශ්වාසනීයත්වයක් ඇති කරන්න අවශ්‍යයි. ඉතිහාසය පුරා අපි කරලා තියෙන හැම අපි කොහොමද අපි වෙළඳාම කරගෙන ගියේ? අපි හැමදාම වෙළඳ ගිවිසුම් වලට විරුද්ධව කතා කරේ, කටයුතු කළේ. අපිත් විරුද්ධ වුණා. හැබැයි පෙන්ලා තියෙනවා අපි ඉන්නේ පොඩි වෙළඳ පොලක. ලංකාවේ වෙළඳ පොල ජාත්‍යන්තරට විවෘත කරන්න අවශ්‍ය හැම කරොත් තමයි අපේ බඩු බාණ්ඩ වෙළඳ පොලට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට වෙළඳ ගිවිසුම් වලට අතුරත් වෙන්න වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් තර්කයක් තිබෙනවා. අපේ නිෂ්පාදන වියදම් වැඩි. අපේ නිෂ්පාදන වියදම් වැඩි නිසා අපිට වෙළඳ පොලේ තරම් කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. අපි එහෙනම් අපේ නිෂ්පාදන වියදම් අඩු කරන්න, අවුද්‍රව්‍ය ටික පිටින් ගෙන්නලා දෙන්න, ඒවට බදු නැති කරන්න පුළුවන් නම් ජනනිස්සනා විදුලි ජනන වියදම් අඩු කරලා ඒ වාසිය විදුලි බල මණ්ඩලයෙන් හරහා කර්මාන්ත කරුවන්ට ලබා දෙන අපි කටයුතු කරන්න අවශ්‍යයි. හැබැයි අපි ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ අපි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධ වුණා. අපේ වෙළඳාම පුළුල් කරන එකට විරුද්ධව කටයුතු කරපු නිසා තමයි අපිට කුඩා වෙළඳ පොලක අපේ බාණ්ඩ තරඟකාරී නැති ස්ථානයේ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපේ රාජ්‍ය සේවය මොකක්ද අපි කරේ? ඉතිහාසයේ පුරාම රාජ්‍ය සේවය අපි පුළුල් කරා. අපි ලක්ෂයක් ගත්ත 2021 දී හරිනු කෘෂික ජනාධිපතිතුමා මොකද කරේ? එතුමා 2002 දී බලයට ඇවිල්ලා එතුමා කිව්වා රජයේ සේවය බඳව ගන්න එපා කියලා. එතුමා බඳව ගත්තේ නැහැ. හැබැයි ජනතාව මොකද කිව්වේ? එතුමා පරාජයපත් කරා. පරාජයපත් කළා අපේ රජයක් ගැන. අපි මොකද කරේ? අපි රාජ්‍ය සේවය පුළුල් කරා. ලක්ෂ 7කට ඉඳලා අපි ලක්ෂ 15 දක්වා පුළුල් කරා. ඒකේ ගෞරවය අපිට ලැබුණාද? නෑ. අද කියන්නේ රාජ්‍ය සේවය පුළුල් කරා, අපි බඳව ගත්තා. ඒකට රයික උපාධිධාරී නංගිල මල්ලා අපි වෘත්තියාභිමුඛද, වෘත්තිය පුහුණුවක් ලබලද නැද්ද කියලා බලන්න තුව සෑම කෙනෙක්ම අපි උපාධිය තියෙන අපි රජයට ගත්තා. අද ඒක ප්‍රයෝජනවත්ද, ඵලදායිද කියන එක ප්‍රශ්නාර්ථයක්. අපිට දොස් කියන්න අපිට දොස් අහන්න වෙලා තියෙනවා. රාජ්‍ය සේවය පුළුල් කිරීම පිළිබඳව, සෑම කෙනෙකු බඳවා ගැනීම පිළිබඳව ඒක බරක් හැටියට දරන්න වෙලා තියෙනවා රජයට. එතකොට ප්‍රතිපත්ති වශයෙන් හරිතන මොකද්ද? සංවේදී කාරණයක්. රාජ්‍ය සේවයට තවදුරටත් අපි බඳව ගන්නේ නැහැ. අත්‍යවශ්‍ය තාක්ෂණික කරුණු හැරෙන්න, ගුරුවරුන් හැරෙන්න, හෙදෙහෙදියන් වෛද්‍යවරුන් හැරෙන්න, තාක්ෂණික අංශවල නිර්ධාරණ අපි බඳව ගන්නේ නැහැ. අපිට පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. මේකේ අපි කොතනද මේ ඉර අඳින්නේ? ඒ නිසා අපිට රාජ්‍ය සේවය පුළුල් කිරීම පිළිබඳව පැහැදිලි කතිකාවතක් මතුවලා තිනවා. ජනතාවගේ පැත්තෙන් මේක විවේචනය වෙන කාරණයක්. ඒ නිසා අපි හෘද සාක්ෂියට එකඟව මෙතෙක්කල් අපි සමහරක් කරලා හදවතින් තීන්දුව ගත්තා. හැබැයි අපි විශ්වාස කරනවා අපිට බුද්ධියෙන් තීන්දුව ගන්න ඕන කාලය ආවිල්ලා තියෙනවා. සමහරක් අපි කළ ජනප්‍රිය තීන්දුව නැවත පාරාවල් ලක් බඩපත් වෙලා අපේ පිටමතම වැටිලා තියෙනවා. ඒ නිසා ඒව පිළිබඳ නිවැරදි තීන්දුව ගන්න පුළුවන් කෙනෙක් හැටියට ජනාධිපතිතුමාට දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශන ඉදිරිපත් කළා තිබෙනවා. සමහරක් වෙලාවට ඒක විවේචනයට ලක් වෙනවා. දීර්ඝ කාලයක් දේශපාලන කර පුද්ගලයන් හැටියට අපිටත් ඒ විවේචන අහන්න වෙලා තිබෙනවා. හැබැයි සාමූහිකව ඒ වගකීම දරා ගන්න අපි කැමැති. අපි කරන හෘද සාක්ෂි රංගව අපිට පුළුවන් වෙයි ඉදිරි කාලය තුලදී අපිට මේ රට නැවත යථාවත් කරන්න එහි සුභවාදී එළියක් දැල්වලා තිබෙනවා. 20 24 2022 වසර අමාරු වසරක්. ඒකට වඩා විශ්වර හොඳ වුණා. මෙරට තෙල් පෝලි නැති වෙලා නැත්නම් විදුලි බලය ජනනය වැඩි වෙලා මෙරටේ ගෑස් නැතිව තිබුණු කාලය අවසන්ලා ජන ජීවිතේ ක්‍රමානුකූල යථාර්ථයට පත් වුණා 24 දී අනිවාර්යෙන්ම ඊට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙන නිසා අපි හිතන විදිහට අනාගතවාදීව රටේ තත්ත්වේ වඩාත් යහපත්ව කරගෙන යන්න පුළුවන් වෙයි. එෙහිදී ප්‍රධාන වශයෙන්ම මෙතන උදේ ඉඳන් කතා කරුණු දෙකක් එකක් තමයි සමාජ සුබ සාධනීය පිළිබඳ කතාව. අපිට ඔව් එක පැත්තකින් කියනවා සහනාධාර දීලා එදා ඉඳන් සමෘද්ධිය දීලා ජනසවිය දීලා මේ රටේ ජනතාව කම්මැලියෙන් බවට පත් වෙලා තියෙනවා කියලා. ඔව් තර්කයක් තියෙනවා. හැබැයි මේ වසරේදී අපි ඒ අතරදී අනිත් පැත්තේ අපි කරලා තියෙන්නේ මොකක්ද? අපි කරගෙන ආපු සමෘද්ධි වැඩසටහන අපි දෙගුණ කරලා ලබලා දීලා තියෙනවා. මෙතන කතා කරා පවුල් පිළිබඳව කන්නාඳින නැති දරුවන් අහිංසක දරුවන් පිළිබඳව ඔව් අපි කනගාටුවට පත් වෙනවා. හැබැයි මුදෙමින් සදාන් කරන්න අවශ්‍යයි සමෘද්ධි දීමනාව රුපියල් 5000ක් ගත්තු අයට දැන් රුපියල් 15000ක අස්වැසුම දීමනාවක් ලැබෙනවා. අපි දෙගුණ කරලා තියෙනවා රුපියල් බිලියන 180ක් වැය කරනවා අස්වැසුම සහනාධාරය වෙනුවෙන් අපි දෙගුණයක් කරලා දීලා තියෙනවා. ඒයි දෙගුණයක් කරලා දීලා තියෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් කියනවා සමාජ ආරක්ෂණ දළ ශක්තිමත් කරන්න. සමාජ ආරක්ෂණ දළ ශක්තිමත් කරලා රටේ අඩු මාදායම් ලබි පිරිස් ආරක්ෂා කරන්න කියලා. ඒක අපි කරලා තියෙනවා. හැබැයි ඒක හැමදාම කරන්න පුළුවන්ද? අස්වැසුම දෙගුණ කරලා තුන්ගුණේ කරලා තියෙනවා. 5000 15000 කරලා තියෙනවා. වැඩිහිටි දීමනා වැඩි කරලා තියෙනවා. රෝගී දීමනා වැඩි කරලා තියෙනවා. හැබැයි සෑමදාම මේ සුබ සාධන රාජ්‍ය සුබ සාධන
ආර්ථිකය තව විනාඩි දෙකයි
කරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. හැබැයි අපි වර්තමාන දේ කරන්න අවශ්‍යයි. වර්තමානික කරනවා. ඒක කරන්නේ ඇයි? මේ රටේ මිනිස්සු අපහසුතාවට පත් වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් අපගමනයක් වෙලා තියෙනවා. හැබැයි ඒක හැමදාම කරගෙන යන්න බැරි වෙයි. ඒ නිසා සමාජ ආරක්ෂණ දළ ඉතාම ශක්තිමත් කරලා තියෙන අපි ඒකට ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. දායකතුන් සෑම කෙනෙකුටම බිලියන 180ක් සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 400 50කට ආසන්න මුදලක් සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් තවත් බිලියන 350ක් ආසන්න වශයෙන් අධ්‍යාපනයට මේ අධ්‍යාපන සෞඛ්‍ය සහ සමාජ සුබ සාධනීය විතරක් ගරු සභාපතිතුමියනි අපි රුපියල් ට්‍රිලියනයක් වැය කරනවා. රුපියල් බිලියන 1000ක් වැය කරනවා. මේක අතිවිශාල මුදලක්. මේ මුදල හම්බ වෙන්නේ කොහොමද? ණය ගන්න නැත්නම් මේ මුදල හම්බ වෙන්නේ කොහොමද? මේ මුදල අරගන්න වෙලා තියෙන්නේ බදු හරහා එහි බර වැට් හැටියට හරි එහෙම නැත්නම් වෘත්තිකෙන්ටල ගෙවන්න වෙලා තියෙන ඉන්කම් ටැක්ස් එක හැටියට හරි ජනතාවට දැනනවා. ඒක පීඩනයක් අපි පිළිගන්න අවශ්‍යයි. ඒක විසඳන්නත් අවශ්‍යයි. ඒක පැත්තකින් සමාජ සුබසන අනිත් පැත්තෙන් දෙවනි කාරණේ තමයි දීර්ඝ කාලයක් තිස්සේ මෙරටේ ඉඩම්වල අයිතිය නැති ජනතාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කරන්න ජනාධිපතිතුමා පියවර ගන්න තිබුණ ඒ කාරණේ ඉතාම වටින කාරණයක්. මෙරටේ බිම්මංගලක හිමිකාරියක් නොතිබිච්ච ජනතාවට උරුමය ලබා දෙන්නට ඒ උරුමය වෙනුවෙන් ලක්ෂ 10ක් ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දෙන රජය කටයුතු කළා තියෙනවා. ඒක ඓතිහාසික තීන්දුවක්. මේ පිළිබඳව කතිකාවතක් ඇති වෙච්ච වෙලාවේ මට ගයන්ත කරුණාතිලක ඇමතුමා සදාන් කළා. එතුමාගේ ආණ්ඩුවේ කාලේ එතුමා තමයි මේක යෝජනා කරේ කියලා 2015-20 කාලෙදී. හැබැයි ක්‍රියාත්මක කරන්නට ඒ රජයේ හිටපු ඇමතිවරුන්ගුණුත් බාධාවක් එල්ල වුණා. ওই යෝජනාව අපේ ආණ්ඩුවට ගෙනාව මුල් කාලෙදී. ඒකටත් අපේ කැබිනට් මණ්ඩලෙත් ආචීර්ණ කල්පික ප්‍රාථමික මතවාද දරන මිනිස්සු කිප දෙනෙක් විරුද්ධ වුණා. මෙරට මිනිස්සුන්ට සින්නක්කර ඉඩමක ඔප්පුව ලැබෙනවට විරුද්ධ දේශපාලනඥයෝ මෙරට තාම ඉන්නවා කියන එක අදහා ගන්නත් බැහැ 21 වන සියවසේ මේ අපි ගත කරන 3 දශකයේදී. හැබැයි මේ බාධාවන් මේ ජනාධිපතිතුමා નિરાයාසෙන් බිඳහැරලා තිබෙනවා. ලක්ෂ 20ක් මිනිස්සුන්ට තමුන්ගේ භූමියේ සින්නක්කර ඔප්පුව ලැබෙනකොට ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ නැතුව මේක ට්‍රාන්ස්ෆර් කරන්න හුවමාරු කරන්න කාටරි පවරලා දෙන්න රාජ්‍ය සේවකයින් පස්සේ දවස් ගණන් වරු ගණන් රස්තියාදු වෙන්නේ නැතුව සින්නක්කර ඔප්පුව අරගෙන අවශ්‍ය නම් බැංකුවට තියලා අවශ්‍ය නම් විකුණන්න අවශ්‍ය පහසුකම් සලසලා දීලා එයාට භූමි උරුමය ලබා දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. එනිසා ගරු සභාපතිතුමියනි අපි අමාරු අවුරුදු දෙකක් පව කළා තියෙනවා. හැබැයි 22 වඩා විශ්වර හොඳ වුණා වගේම විශ්වරට වඩා 24ත් යහපත් වෙනවා වගේම 25 වසර මීට වඩා හොඳ වෙයි. ඒ නිසා හෙට ඊතරම් කළුවර නැහැ කියන මන් හඳුනන ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.